ඊළඟට ගරු උදය ගම්මන්පිල්ල මන්ත්‍රීතුමා ඊට ප්‍රථම තේනුක විධාන ගමගේ මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණ ඇත.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින පාර්ලිමේන්තුව අපි එක් රැස් වී සිටින්නේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පන්තය යටතේ ඉදිරිපත් කරපු රෙගුලාසීන් සම්මත කරමින් අභය භූමි දෙකක්, සමුද්‍ර අභය භූමියක් සහ ජාතික උද්‍යාන හතරක් බිහි කිරීම නීතිගත කිරීමේ පින්කමටයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ මේ වෙන විටත් අභය භූමි 65ක් තියෙනවා. 65ක් කියන්නේ විශාල ගණනක්. බොහෝ දෙනෙක් නොදැන සිටියට අම්පාර නගරය කියන්නේ අභය භූමියක්. කෑගල්ල නගරයත් අභය භූමියක්. අභය භූමියක් කොහොමද නගරයක් බවට පත් වුනේ? අභය භූමියයි ජාතික උද්‍යානයකුයි නැත්නම් රක්ෂිතික අතර ප්‍රධාන වෙනස තමයි අභය භූමියක් තුල මිනිස් ජනාවාස තියෙන්න පුළුවන්. ඒවයි මිනිස් ක්‍රියාකාරකම් ඒ රෙගුලාසියේ දක්වන ක්‍රියාකාරකම් වලට සීමා කරගන්න ඕනි. එතකොට අභය භූමිය කියන්නේ නගරය කියන්නේ මිනිසුන් විතරක් ඉන්න තැනක්. රක්ෂිතයක් තුල ඉන්නේ නැත්නම් උද්‍යානයක ඉන්නේ සතුන් විතර දැඩි රක්ෂිතයන බලන්නවත් යන්න බෑ. හැබැයි අභය භූමිය කියන්නේ උනුත් ඉන්න ඕනි, අපිත් ඉන්න ඕනි කියලා සහජීවනයේ තිබෙන තැන. සතත් එක්ක, ගස්වැල් එක්ක මිනිසා සහජීවනයෙන් ජීවත් වීම තමයි අභය භූමියක් තුල බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක ඒ ලෙසට සිදු වුණා නම් අම්පාර කියන නගරේ බිහි වෙන්න විදියක් නැහැ. කෑගල්ල කියන නගරේ බිහි වෙන්න විදියක් නැහැ. මේ පරිසරයේ සුරකීම වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ සම්මත කරන නීති රීති, නීති පොතට පමණක් සීමා වෙලා කියන එකට තියෙන සජීවී නිදසුන් තමයි අභය භූමි මහා දැවැන්ත නගර බවට පරිවර්තනය වීම. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞගිය දවස්වල අපි මේ වියලි කලාපයේ වසර 3ක් එක දිගට නියඟයකට මුහුණ දුන්නා. ඒ නියඟයේ අවසානයේ නියං ආධාර බෙදෙන එක නතර කරලා ගම් වතුර ආධාර බෙදන්න සිද්ධ වුණා. නියඟයේ අවසන් වෙන්නේ මහා ජල ගැලීමකින්. ලංකාවට විතරක් නෙවෙයි, මහා ලුකු තාක්ෂණයේ තියෙන ලොව දියුණුම රටක් වෙන ඕස්ට්‍රේලියාවට සිදු වුණේත් ඒ නස්පැත්තියමයි. අද සොබාදාම කුපිත වෙලා, අද අපිට මේ අපේ ජනතාව ආණ්ඩුවට බනිනවා, සොබාදාමට බනිනවා, දෙවියන්ට කන්නලව් කරනවා. හැබැයි අපි කියන්න ඕනි, කාටවත් ශාප කරලා වැඩක් නැහැ. අපි ශාප කරගත යුත්තේ අපිටම පමණයි. ඇයි අපි එහෙම කියන්නේ? පරිසරයේ අපිට හැමදාම සුමිතුරුයි. හැබැයි අපි පරිසරයට හතුරුකමක් කරොත් පරිසරයේ නෝරදවා රිටර්න් එක දෙනවා දෙනවාමයි. ඒ තමයි කියන්නේ, අප පරිසරයේ සුරකින තෙක් පරිසරයේ අපිව සුරකිනවා. අපි පරිසරයේ විනාශ කරන්න පටන් ගත්තොත් අපි වගේ දෙතුන් ගුණයකින් පරිසරය අපිව විනාශ කරනවා. හරියට මේකත් නිකන් නිව්ටන්ගේ තුන්වෙනි නියමේ වගේ. ඒ නිසා මේ අභය භූමි, මේ බිහි කරන අභය භූමි, මේ රෙගුලාසි වලට සීමා නොවෙන්න නම් පරිසරයේ පිළිබඳ සංවේදීතාවය අපි අපේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ ඇති කළ යුතුයි. ගරු පරිසර අමුතුමනි, පරිසරයේ විනාශ කිරීමේ භයානකකම මිනිසුන්ගේ ඔළුවට දැම්මොත්, පරිසර හිතකාමීත්වය මිනිසුන්ගේ හදවතට දැම්මොත් පරිසරයේ නීති රීති දාන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මිනිස්සු ඒක ආදරෙන් කරાવી. ඒ වගේම අද මෙතන කතා කරා අලිමිනිස් ගැටුම ගැන. මේ අලිමිනිස් ගැටුමේදී අලින්ගේ ජීවිත, මේ ගැටුම උග්‍ර වීමේ ප්‍රතිඵලයක් විදිහට අලින්ගේ ජීවිතත් මිනිසුන්ගේ ජීවිතත් එක වගේ විනාශ වෙනවා. ගරු ඇමතිතුමනි, ගොවීන් අතට තුවක්කු දීම අලිමිනිස් ගැටුම තීව්‍ර කිරීමට මිසක් අලිමිනිස් ගැටුම විසඳුමට හේතුවක් වෙන්නේ නැහැ. අද ලෝකේ පුරාම මේ අලිමිනිස් ගැටුම ඊට වඩා මානුෂීය ප්‍රවේශයන් තමයි අරගෙන තියෙන්නේ. අපේ රටේ දීර්ඝ කාලයක් උත්සාහ කරා අලි වැටහරාමේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. හැබැයි ඒක අද අසාර්ථක වෙලා තියෙනවා. අපේ ගොවින්මයේ වැට කපාගෙන හරක් ටික යවනවා කැලේට, ඉන්න කපා ගන්න වුණාම වැටේ වෙනස් කරනවා. අලියට ගමට ඇතුළු වීමට අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙන්නේ අපේම සමහර ක්‍රියාකාරකම්. හැබැයි අද ඉන්දියාවේ, කාම්බෝජේ, තායිලන්තේ විකල්ප පාවිච්චි කරනවා. මීමැසි පාලනය හරහා අලියම් අලින් ගමට වැදීම පාලනය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ සැවැන්දරා වැනි අලියාට දරා ගන්න බැරි සුවඳවල් හඳුනගෙන ඒවා ගමේ මායිමේ සිටුවීම හරහා අලියා ගම් වැදීම වළක්වමින් තියෙනවා. එහෙනම් එකක් කියන්න ඕනි, වෙන රටක අලින්ට යොදාගත් උපක්‍රම. දැන් අපි වෙන රටවල දෙහිගාට අලිය බයයි, ලංකාවේ දෙහි ආයර අලිය විනාශ කරනවා. ලංකාවේ ඉන්නේ ලංකාවට ආවේනික වූ අලියෙක්. මේ ඉදිරි මූණ පැතිලිවේ චලියා සිටින්නේ ලංකාවේ පමණයි. කඩොල් ලතාට විජිතපුර බලකොටුව බිඳින්න පුළුවන් උනේ අපේ අලියාගේ තියෙන සුවිශේෂත්වය නිසා. ඒ නිසා පිට රටවල කරපු දේ gediya pitin කරන්නේ නැතුව පරිශ්‍රණ කරලා ඒව අපේ රට ගැලපෙනවද කියලා හොයලා බලලා මේවා අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනි. ගරු පරිසර ඇමතිතුමනි, ගරු මුලාසනට මන්ත්‍රීතුමා හරහා මම අමතනවා, කැලේ ඉන්න සත්තුන්ට වෘත්තීය සමිති නැහැ, ගස්වැල් වලට ඡන්ද බලය නැහැ. ඒ නිසා පරිසර විෂය බාරව කටයුතු කරනවා කියන්නේ තමන්ගේ බලය ලැබෙන ඡන්ද වැඩි වෙන වැඩක් නෙවෙයි, හැබැයි ආත්ම ගණනක් පළ දෙන මහා පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය ඇමතිකමක් කරන අතරේ මහා පින්කමක් රැස් කර ගැනීමේ වාසනාව ඔබතුමාට ලැබිලා තියෙනවා. ඒ නිසා හඬක් නැති මේ ගස්වැල් වෙනුවෙන්, හඬක් නැති සතුන් වෙනුවෙන් ඔබතුමාට හඬක් වීමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ හඬපට හුටපට පිළිබඳ පොලිසියෙන් උණු වැරද්ද ගැන, අධිකරණයෙන් වෙච්ච වැරදි ගැන මම ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවත් අපේ මන්ත්‍රීතුමන්ලාගේ තුමියන්ලාගේ පෞද්ගලිකත්වය ගැන මම කතා කරන්න උත්සාහ කරේ නැහැ. නමුත් රංජන් රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා, ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම ඒ කියන එක මුළු රටම හිතලා තියෙනවා. විතරනේ සමාරු හිතලා තියෙන්නේ බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමාරු එක හිතාගෙන තියෙන්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. ඒ නිසා මේ පිළිබඳ අපිට අද කතා කරන්න සිද්ධ වෙනවා. මම කියන්න කැමතියි රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානෙට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තු අමතලා කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාසෙ කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. එතුමා ඒ කතාව තුළ පට්ටපල් බොරු 6ක් කියනවා. ඊට අමතරව තමන්ගේ සමාජයට එළිවීමෙන් ඇතිවෙච්ච වසා ගැනීමේ සුදු පිරිවටක් ලෙස හොරු ඇල්ලීම කියන මායාව පාවිච්චි කරනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රංජන් රාමනායක හඬපටාරා අල්ලපු හොරෙක් හෙළිවෙන්නේ නැහැ. හොරෙක් අල්ලන්න ඔහු දරපු උත්සාහයක්වත් හෙළිවෙන්නේ නැහැ. නමුත් මේ හඬපටාරා උත්සාහ වෙන්නේ අධිකරණයට, පොලිසියට, රාජ්‍ය යාන්ත්‍රණයට තමන්ගේ කනිෂ්ඨ ඇමති ධූරේ භාවිතා කරගෙන බලපෑම් කිරීමට ඔහු දරපු ඉතාම කැත උත්සාහය පමණයි. මේදී ඇත්ත වීරයා කවුද? ඇත්ත වීරයෙකුත් ඉන්නවා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ සමීපතෙක් මේ හඬපට ටික සමාජගත කරන්න පොලිසියට බාර දෙන්න විශිෂ්ට තීන්දුවක් ගන්නවා. ඒ පුද්ගලයාගේ නමක් ගමක් අපි දන්නේ නැහැ. නමක් ගමක් නොදන්නවා වුණත් එයා සැබෑම මිනිසෙක්, එයා විරුවෙක්. ජූලියන් ඇවෙන්ච් වගේ මහා අපරාධයක් රටට හෙළි කර ලෝක විරුවෙක් විදිහට අපි සලකන්න ඕනි. පිළිම නෙලා නැති විරුවෙක් බවට අපි ඔහුව සලකන්න ඕනි. මොකද ඒ විරුවාගේ හෙළිකිරීම නිසා තමයි යහපාලනයේ නමින් සිද්ධ වුණු ජඩපාලනයේ සැබෑ නිරුවත මේ ලෝකෙටම හෙළි කරගන්න පුළුවන් උනේ. මොනවද මේ හඬපටාර හෙළිවන රංජන්ගේ වීර ක්‍රියා මොනවද? එක, විපක්ෂයේ දේශපාලකයෙකු එක දවසකට හරි හිරගත කරන්න යයි විනිසුරුවරයෙකුට බලපෑම් කිරීම. දෙක, පැමිණිලිකරුට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් දීලා ඒ බව උසාවියට දැනුම් දීලා ඇප ලැබීමට නියමිත විපක්ෂ විරුද්ධ පක්ෂයේ දේශපාලකයෙකුට ඇප ලැබීම අහිමි කිරීමට කුමන්ත්‍රණය කිරීම. තුන, තමන්ගේ නඩුවක් තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා ගල්ලරක්කු බෝතලයක් තෝල්ක මුදලිට අල්ලසක් වශයෙන් ලබා දීම. හතර, තමන්ගේ නඩුවක් තමන්ගේ වාසියට හරවා ගැනීමට විනිසුරුවරියට කතා කිරීමට කුමන්ත්‍රණය කිරීම. පහ, තමන්ට පක්ෂග්‍රාහී වුණු විනිසුරුවරියෙක්ගේ කනිෂ්ඨත්වයේ නොසලකා ඇයට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා දීමට කුමන්ත්‍රණය කිරීම. හත, විපක්ෂයේ තවත් දේශපාලකයෙකුට මරණ දඬුවමක් ලබා දීමට පොලිසිය සහ විනිසුරුවරුන් සමග කුමන්ත්‍රණය කිරීම. පොලිස් විමර්ශනවලට බලපෑම් කිරීම. පොලිසියේ විමර්ශනවල රහස්‍ය ප්‍රගතිය පොලිස් නිලධාරීන්ගෙන් ලබාගෙන ප්‍රසිද්ධ කිරීම. තම පෙම්වතියකට ණයක් ලබා දුන ණය හිමියට තමන්ගේ කනිෂ්ඨ ඇමති ධූරේ භාවිතා කර අයුතු බලපෑමක් කර ඒ ණය යලි ඉල්ලන් නොඉල්ලන මෙන් තර්ජනය කිරීමට කටයුතු කිරීම මෙන්න හඬපට වලින් හෙළි වෙන සැබෑ හුටපට මේ හොරු අල්ලන එකක්ද මේ හඬපට වලින් හෙළි වෙන්නේ නැහැ එතුමා කිය ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම නීතිඥයෙක් මෙතන පාර්ලිමේන්තුවේ විශාල නීතිඥවරුන් ගන්නක් ඉන්නවා මගේ සමකාලීනයද විනිශ්චයකාරවරුන් විදියට කටයුතු කරනවා අපේ මිතුරන් මගුල් ගෙදර මල ගෙදර සාදවලදී හමු වෙනවා අපේ කිසිම නඩුවකදී අපි කතා කරනවා අපේ මිතුරා ඉදිරි අපි නඩුව නීතිඥ විදියට පෙනී ඉන්නවා හැබැයි කවදාක පෞද්ගලිකව හමු වුණාම ජීවිතේ එකම එක දවසක්වත් එකම එක නඩුවක් ගැන කවම කවරදාක්වත් කතා කරලා
නැහැ මම ඔබතුමාගේ කාලය අවසන්
මට මගේ අර ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා ඒ නිසා මට තප්පර 30ක් දෙන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට තව අර කාලේ අවසන් වීමේ වාසනාවට එතුමාගේ බොරු හයෙන් මට බොරු දෙකයි කියන්න හම්බුනේ ඉදිරි දවසේ ඉතුරු ටික කියන්නම් අවසාන වශයෙන් රංජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන නිසා රංජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන
මේ අපේ උදේ ගම්මන්පල මන්ත්‍රීතුමා කතාව පටන් ගන්නකොටම කිව්වා රංජන් රාමනායක මැතිතුමා මෙතුමාට චෝදනා කරා කියලා ශාරුක් ඛාන්ගේ අර බෝම්බ ප්‍රහාරය ඒ ගැන ඔබතුමා කිව්වේ නැහැ ඒකයි
මූලාසනාරූඪ මන්ත්‍රීතුමා කාලේ අවසන් කිව්වම අපි තප්පර 30ක් කිව්ල ඒ ගැන උත්තර දෙන්න ඒක තමයි මම කියන්න යන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ශාරුක් ඛාන්ට එල්ල කර බෝම්බ ප්‍රහාරය පිළිබඳ ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න කියලා රංජන් රමනායක මන්ත්‍රීතුමා මේ 21 වෙනිදා ගරු සභාවේ ප්‍රකාශ කළා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විෂය පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවා නම් මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවා නම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවා නම් කවුරුවත් අහන්න කලින්
මම කාලයට
ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මන් දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මන් දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි.
ඊළඟට රංගි බණ්ඩාර මන්තුමා ඔබතුමාට විනාඩි 12ක් තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඕපදූප කතාවකින් පස්සේ පරිසරය වනජීවි ගැන කතා කරන්න මට අවකාශය ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කරු ඇමතිතුමා සභාවේ ඉන්න මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා. කරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මම බලාපොරොත්තු වෙනවා කාරණා කීපයක් පිළිබඳව. එකක් තමයි කරු ඇමතිතුමනි අපි පුත්තලන් දිස්ත්‍රික්කයේ තබ්බෝ අබේ භූමිය ඔබතුමා දන්නවා. ඔබතුමා නිතර යන්නේ එතනින්. මේ තබ්බෝ අබේ භූමිය ගල්විල සපාරි උද්‍යානයම නැත්නම් ගල්විල පාර්ක් එක පසුගිය කාල පරිච්ඡේදයේදී අපි අලුතෙන් නිර්මාණය කරා. ඒක අලුත්ම අබේ භූමියක් අලුත්ම ගල්විල සපාරි උද්‍යානය. මේ සපාරි උද්‍යානයේ වැඩ කටයුතු දැන් නිමවෙලා පවතින්නේ. මම ඔබතුමාට කියනවා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා හැකි ඉක්මනින් මේ ගල්විල උද්‍යානය මහ ජනතාවට ප්‍රයෝජනෙට ගැනීම සඳහා ආරම්භ කරන ලෙස. මොකද අපි සංචාරක ව්‍යාපාරය ගත්තාම අපේ ප්‍රදේශයට සංචාරක ව්‍යාපාරය ලේසියෙන් ගේන්න පුළුවන් වැඩිපුර ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ප්‍රදේශයක් ඔබතුමත් මාත් ජීවත් වෙන ප්‍රදේශය. කටුනායකින් වයින් සංචාරකයාට පැය දෙකක් දෙකහමාරක් ඇතුළත මුහුදද කලපුවද වෙරළද ඇලදොල ගංගාද ඒ වගේම වනජීවි කලාපද අබේ භූමිද මේ සියල්ලම භුක්ති විඳින්න පුළුවන් මිරිදිය මස්යාද කරදිය මස්යාද මේ හැම දෙයක්ම භුක්ති විඳින්න පුළුවන් වැදගත්ම පහසුකම් සියල්ලම තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශ අවධානයට යොමු කරලා තිබුණේ නැහැ. ඉතින් මම බොහොම අමාරුවෙන් මේක අවධානයට යොමු කරගෙන මේ ගල්විල පාර්ක් එක හදීම සඳහා පියවර ගත්තා. ඒ නිසා මේක ඉතා ඉක්මනින් අපි ආරම්භ කරලා ජනතාවට දුන්නාම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණුවත් එක්කලා ආර්ථික සංවර්ධනයත් ඒ වගේම වනජීවීන්ගේ ආරක්ෂාවත් ඒ වගේම අනිත් උද පහසුකම් ටිකත් වැඩි දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ තමුනාස්ලයි කරාණගේ වැඩපිළිවෙලට කල්පිටියට එන කයිට් සර්ෆින් වලට එන විදේශිකයෝයි මෙතෙන්ද ඇවිල්ලා ඊළඟට අපි විල්පත්තුව දක්වා යන චේන් එකක් දාන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ.
ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට ඉතාමත්ම හොඳ වැඩක්. මොකද අපේ බලාපොරොත්තුත් අපේ සලස්මත් ඕකයි කල්පිටියේ කයිට් සර්ෆින් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම රාෆ්ටිං කරන්න පුළුවන් නීලබැම්ම ව්‍යාපාරේ පහලකොටස ලංකාවේ කිතුල්ගල පමණයි තියෙන්නේ. ඉතින් අපිට රෆින් ආරම්භ කරන්න පුළුවන් මගේ ඉලක්කය තිබුණේ එතන. ඒ වගේම මේ වනජීවි කලාපේ ඊට පස්සේ විල්පත්තුව. ඉතින් මේ ප්‍රදේශයේ සංචාරකයන්ට දින 5ක විතර කාලයක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ප්‍රදේශයක්. ඒ නිසා ඔබතුමා විශේෂ අවධානය යොමු කරලා මේ පිළිබඳ අවතක්සේරුවට ලක් නොකර ඔබතුමාගේ සහයෙන් මේක ඉතා ඉක්මනින් ආරම්භ කරන්න පියවර ගන්න කියන කාරණේ මම ඉල්ලනවා. ඒ වගේම කරු ඇමතුමනි මට තව එක කාරණයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන. විශේෂයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මට පොඩක් අවධානය යොමු කරන්න කියලා. කරු ඇමතුමනි වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටලා තියෙන පළවෙනි ග්‍රාම සේවා වසම තමයි පූක්කුළම. මේ පූක්කුළම ග්‍රාම සේවා වසම පිහිටලා තියෙන්නේ වනාත විල්ලුව කලාවේ මායිමේ ඉඳලා කිලෝමීටර් 54ක් ඇතුළත විල්පත්තු අබේ භූමියේ ඇතුළේ. මේක අබේ භූමියෙන් පිටත දින ගැසට් කරන ලද ගාමන සේවා වසමක්. 1901 මිහිදන් කරන ලද පුද්ගලයන්ගේ සොහොන්කොත් පවා මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම දේවස්ථානය පාසල මේ සියල්ල තියෙනවා. ඒ එදා LTT ත්‍රස්තවාදීන් ප්‍රහාර දෙන වෙලාවේ නාවික හමුදාවට සහ අනිකුත් හමුදාවන්ට සහය වුණේ මේ පූක්කුළමේ ජනතාව. පසුගිය කාලේ ඒ පූක්කුළමේ ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා දෙගොල්ලෝ ඉන්නේ පවුල් 183ක් ඉන්නවා ගරු එමෙතුමනි. මේ පවුල් 183ටම වැසි කිලි දෙකයි තියෙන්නේ. දරුවෝ ටික කල්පිටියේ, බිරින්දෑවරු කල්පිටියේ, පිරිමි විතරක් මේ ප්‍රදේශයේ ඉන්නව රස්සාව කරගෙන. මේගොල්ලෝ පහසු ගන්න තියෙනවා. ඒ නිසා තමයි මම අතල දිනු කරන්න කටයුතු කරේ. ඒ නිසා තමයි ඒගොල්ලොන්ට මම කළගුණ දැක්වීමක් වශයෙන් ඒගොල්ලන්ගේ නිවාස ටික හදන්න ගත්තේ. ආනන්ද සාගර හාමුදුරුව චාමි කරලා වෙන පරිසර වේදීන් ගිහිල්ලා පූක්කුළම කැලේ කපනවා කියලා ඉවරලා මට විරුද්ධව අභූත මට චෝදනාවක් එල්ල කරා. පූක්කුළමේ කපනම් කපන්න තියෙන්නේ තුත්තිරි ගහකුයි මසන් ගහකුයි විතරයි ඔබතුමාගේ හිම් බැලුවොත් පෙනෙන්නේ. ඉතින් මම එන්න කිව්වා අභියෝග කරා. නමුත් පැත්ත බලාත කාවෙන. අපි පොලිසියේ පැමිණිලා දාපම පොලිසියට කට උතරක් දෙන්නවත් ඒගොල්ලෝ ආවෙන. NGO වලින් සල්ලි ගන්න බොරුවට අනිතයන මඩ ගගහ ඉන්න එක තමයි ඒගොල්ලෝගේ ජාව ආරම්භ වෙලා තියෙන්නේ. මම ඔබතුමාට කියනවා මේ බොහොම අසරණ මිනිස්සු ටිකක් ඉන්නේ. ඔබතුමා අවධානය යොමු කරන්න. මේ මිනිස්සුන්ගේ වැව හදලා දෙන්න. මේ මිනිස්සුන් ඉතුරු ගෙවල් ටික හදා ගන්න උදව් වෙන්න. මේ මිනිස්සුන්ට පානීය ජලය ලබා ගැනීමට මම නලලින්දක් ඉදි කිරීමට කටයුතු කරා. එදා වනජීවි අධ්‍යක්ෂතුමායි කරන්න දුන්නේ නැ මේ NGO කට්ටියගේ තියෙන බලපෑම නිසා. ඒ නිසා අවධානය යොමු කරලා මේ මිනිස්සුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උදව් වෙන්න. ද්‍රවිඩ භාෂාව කතා කරන එකම සිංහල ජන කොට්ටාසේ ඉන්න අවසාන ගම්මානයේ මේක කියන එක මම තනා කරන මම වර්ගවාදී ජාතිවාදී කතා කරන්නේ නෙමෙයි. නමුත් මම මේ කතා කරේ ඔබතුමාගේ අවධානය විශේෂ අවධානය යොමු කරන්නට ඕන නිසා ගරු ඇමතුමනි. ඒ වගේම ගරු ඇමතුමනි මේ අලිවැට ගැහිමත් තුල පමණක් අපිට මේක සීමා කරන්න බෑ. විශේෂයෙන්ම තබ්බෝ අවී භූමියේ ශක්තිමත් කිරීම නම් මූණ මල්ගස්සව අලුත් වැඩියක් කළ යුතු වෙනවා. ඒක මම සැලසුම් කරලා තිබුණේ. මේ නොකටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තු කරලා තියෙන්නේ. අපිට ක්‍රිප් ප්‍රොජෙක්ට් එකේ මේකට සල්ලි දෙන්නත් එකඟ වෙලා තිබුණේ ගරු ඇමතුමනි. මේ වෙනස් වීම තුල දැන් මේක තත්ත්වය මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. අනිත් පැත්තෙන් පල්ලෙහා තියෙන මහසෙන් වැව. මම ඔබතුමා බලාපොරොත්තු වෙන දේ අපි කරනවා. ඔව්. ඒක නම් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝග දෙන්න. මෙන්න මේ මහසෙන් වැවත් මුණමල්ගස්ස වැවත් කියන වැව් දෙක ප්‍රදාන කරගෙන අනිකුත් වැව් කීපයක් මේකේ අලුත් වැඩියක් කරලා වැඩ කටයුතු කරොත් අපිට මේ වනජීවීන්ගෙන් තියෙන වල්ලලින්ගෙන් තියෙන ප්‍රහාර අවම කර ගැනීමට පුළුවන්කම ලැබෙවි. ඒ තුළ වගා කිරීම අලින්ට අවශ්‍ය කෑම වගා කිරීමට කටයුතු කරලා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඔබතුමාට යෝජනා කරනවා මතක් කිරීමක් කරනවා. වගේම අලි ගහණය අඩු කරගන්නට දැන් අද ඔබතුමා පසුගිය දවස්වල ගිනියාවේ නිකුත් කිරීමට පියවර අරන් තිබුණා සිවිල් ආරක්ෂක බලකායට. මේක විවිධ ප්‍රචාර ගියා සිවිල් ආරක්ෂක බලකායට නෙමෙයි වෙන වෙන කණ්ඩායම් වලට මේ ගිනියාව ලැබලා දීලා තියෙන්නේ. මම ඒ පිළිබඳව වනජීවි අධ්‍යක්ෂවද අසාදාල් නිලධාරින්ට කතා කරලා පරීක්ෂා කරලා බැලුවා. බලපුවාම ඇත්තවසම ඔබතුමා නිකුත් කරලා දීලා තියෙන සිවිල් ආරක්ෂක බලකායේ 4 දිනකට එක තුවක්කුව බැගින්. හැබැයි එතනද අරමුණත් වෙලා තියෙන්නේ ඒ නිලධාරින්ගේ ආරක්ෂාව. මම ඒක පිළිබඳව ඔබතුමාට දෝෂාරෝපණය කරන්නෙත් නැහැ. ඔබතුමා විවේචනය කරන ඒ පිළිබඳව මම අගය කරනවා. මොකද මේ හිතප්පපුවක් තියෙන මිනිස්සුත් එක්කලා වැඩ කරන කොටත් මිනිස්සුත් අනිත් මිනිහට පාර දෙනවා නම් පොලිසිය මිනිහට පාර දෙනවා නම් එහෙනම් මෙතන මේ මේ අවබෝධයක් නැති සතෙක් එක තමයි මේ මිනිස්සුන් වැඩ කරන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආරක්ෂාවත් අහුරු වෙන්න ඕන. ඒකේ ගැටලුවක් නැහැ.
අනසේන මහත්මයා
නෑ නෑ
වනජීවි දෙපාර්තමේන්තුව තුවක්කු පාවිච්චි කරා රිපීටර්ස් ඒවා පහුගිය කාලේ හම්බෙලා නෑ.
නෑ මම ඒක අවබෝධ කරගත්තා.
ඒ වෙනුවට මේ වනජීවි නිලධාරී අධීක්ෂණය යටතේ තමයි පාවිච්චි කරා.
නෑ ඒක ගැටලුවක් නෑ. මම ඒක නරකයි කියලා නෙමෙයි මම කිව්වේ ඔබතුමාට. මොකද මේ මිනිස්සු මේ නිලධාරීත් මිනිස්සු මේ අලිය මහජනයාට මහජනයා විසින් මහජනයාවත් විනාශ කරන රටේ වල්ලලියා විසින් මනාලියා විසින් මිනිස්සු කර පහර දෙනවා කියන එක අරුමයක් නෙමෙයි. එතකොට මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව තියෙනවනේ මේ මිනිස්සු කැලේ කිලෝමීටර් 25 30 ඇතුළට යනවනේ මේ අලිවැට ආරක්ෂා කරන්න අපි දන්නවා අපි වැතිවලුන් තරු ළමයි ඉන්නේ ඉතින් ඒ ළමයි කොහොමද ජීවිත ආරක්ෂා කරගන්නේ ඒගොල්ලන්ටත් යම් තර්ජනයක් ආවොත් ජීවිතය ආරක්ෂා කරගන්නේ මතන්ද යම් පියවරක් ගන්න වෙනවා අලියට වෙඩි තියලා මරන්න නෙමෙයි උඩර වෙඩි තිබ්බත් ඊට පස්සේ තුවක්කුව වෙඩි තියනවා කියන හඬ අලියා හඳුරනවා අපේ ගෙවල් වල ගම්වල තුවක්කුව පතරම දාන්න කඩනකොට කොක කැඩෙන සද්ද ඇහෙනකොට අලියා දන්නවා තුවක්කුව කියලා ඒ තරම් අලියා ඥානවන්තයි එහෙම දුවනවා ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ ඒ වැඩ කරන නිලධාරීන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙන්නට අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබතුමාට මතක් කරනවා. දැන් ඔබතුමා පරිසර ඇමතිවරයා වශයෙන් ගරු ඇමතුමනි, පහුගිය කාලේ ඔබතුමාලා ගත්ත තීන්දුව පිළිබඳව අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මේ වැලි කැපීම සඳහා, බොරළු කැපීම, පස් කැපීම සඳහා ඔබතුමාලා හෝල්සේල් මේ අවසරය දීන්නේ. ඔබතුමාලට හිතවාදී ජාවාරංකාරයෝ ටික ශක්තිමත් වුණා. ප්‍රාදේශ සභාවල සභාපතිවරු අද වැලි මුදල් අල්ලලා වෙලා තියෙනවා. ආනමඩු ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා, නවගත්තේගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වැලි මුදල් අල්ලලා ඉන්නවා. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඉන්නවා නම් මේ මාත් එක්ක සාක්ෂි ඉදරයි පුතලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් එතුමා. කරු සභාපති ගරු මන්ත්‍රි ඇමතිතුමනි. පුතලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ රැස් වෙලා පළවෙනි එකම අවස්ථාව ඔබතුමාලා බලයට ඇවිල්ලා පීටුව රැස් වුණේ. ඒ රැස් වෙච්ච දවසේම ගත්ත තීන්දුව මොකද්ද? ආනමඩුව නවගත්තේගම මාර්ගයේ තියෙන මීඔයේ තියෙන වැලි ඉවත් කරන පාලම දෙපැත්තේ තියෙන වැලි ගන්න. යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකර ගන්න කියලා ඉවරලා කතන්දරයක් කිව්ව දිස්ත්‍රික් කමිටුවේ. මම පළවෙනි දිස්ත්‍රික් කමිටුවේ මම කතා කරන්නේ මේකට විරුද්ධ වෙන්න කියන. මොකද හේතුව ඔබතුමාලා කරන සම්වර්ධන වැඩ වලට බාධා කරන්න ඊර්ෂ්‍යාවට කතා කරා කියන්නට පුළුවන්. දැන් අද ගිහිල්ලා බලන්න. JCB දාගෙන, ට්‍රැක්ටර් දාගෙන ගම්පතුලේ ඉඳලා වැලි ටික හරලා ගන්නවා. තව වැඩි දවසක් යන්නේ නැතුව තව ටික මේ විදිහට ගියොත් එම මී ඔය පාලම නැතුව යනවා. ඒක සත්‍යයි. දිස්ත්‍රික් කමිටුවේ කිව්වා මේකට මේ 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 ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකාබද්ධ පරීක්ෂණ පාතල කැණින් බලපත්‍ර නිකුත් කරන්නවත් නැහැ අපිට ආරංචි විදියට. කැණින් බලපත්‍ර නැතුවත් දැන් වැලී ටික ගොඩ දාගෙන ඉවරයි. එක්තරා විහාරස්ථානයේ ඒ
ආරම්භතුමා ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි බොහොමයි. ඒ විහාරස්ථානයේ විහාරාධිපති ආමඳුරන් වහන්සේ ගිහිල්ලා මේ වැලි ජාවාරය මේ බැහැගෙන වැඩ කරා. ඒ වගේම ගම් දෙපැත්තේ මිනිස්සු බැහැගෙන යකඩ පොළු අරගෙන ගහගෙන මරා ගත්තා. ඔබතුමා දකින්නත් ඇති රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට මේක විකාශනය කරා. මේක දෙන්න කිසිම හැකියාවක් නැහැ කරු ඇමතුමනි. ඔබතුමාගේ අවධානයට මම මේ චක්‍රලේඛ එවන්නම්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විජිත්මෝනි සොයිසා මැතුමා වාරිමාර්ග ඇමතිවරයා වශයෙන් ඉඳද්දී චක්‍රලේඛයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛයේ අනුව වැලි කැණීම් සඳහා නිර්දේශ ලබා දීමේදී පහත් සඳහන් කරුණු පිළිබඳව සැලකිනුවත් විය යුතුය. ගඟ ඉවරාසන්නේ කැණීම් සිදු නොකළ යුතුය. කිසි විටකත් ගඟ පහළ පතුල හැරීම සිදු නොකළ යුතුය. ගංගාහවන්හි වාරිමාර්ග නිර්මිත හා පාලම් වලට කිලෝමීටරයක් ඉහළට හා පහළට වන ගංගා කොටස් වල වැලි කැපීම සඳහා නිර්දේශ නොකළ යුතුය. කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය සහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් පසුවිපරම් හා අධීක්ෂණ කටයුතු සිදු කළ යුතුය. මේ කිසිවක් නැහැ ගරු ඇමතුමනි. පාලමේ ඉඳලා මීටර 25ක්වත් නැහැ මේ වැලි හැරිල්ල පටන් අරගෙන. ඒක මේ 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 සභාපතිවරු දෙදෙනාගේ මෙහෙයීම යටතේ කරන්න කියලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ මේ චක්‍රලේඛය මේ මියෝ මේ 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 චක්‍රලේඛය නිකුත් කරේ දා මේ බේරාගන්නේ පරිසරය ආරක්ෂා කරන්න. ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ගෙන් අද පරිසරය සම්පූර්ණ වෙනසලා. කල්පිටි අර්ධත් දීපේ ඔබතුමාලා ගීතවතුන් ගිහිල්ලා වැලි කඳු පිටින් කපනවා. අර අපේ හාමුදුරුවෝ දන්නවා, සුමිත නායක හාමුදුරන් වහන්සේ වහන්සේ දන්නවා මං හිතන්නේ. සුමිත නායක හාමුදුරන් වහන්සේගේ සටන නිසා තමයි කල්පිටිය අර්ධත් දීපේ වැලි කැපීමේ යම් ප්‍රමාණයක නතර කරගන්න පුළුවන් වුණේ. අනිත් පැත්තෙන් ගිහිල්ලා තොඩුවාවේ වැලි කපන්න පටන් ගත්තා, හෝල්සේල් කපන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් තොඩුව මේ උඩප්පුවේ වැලි කපන්න ගත්තා. මේවා ස්වභාවිකව ආරක්ෂා
ගරු මන්ත්‍රීතුමනි, ඔබගේ කාලය අවසන්.
මට එක මම කෙටින් අවසන් කරනවා ගරු සභාපති. විනාශ කරා මේ මිනිස්සු එළියට බහැලා යුද්ධ කරලා වාහන වලට ගහලා මේක නතර කර ගැනීමට කටයුතු කරේ. එනම් පරිසරය විනාශ කරන මේ වැඩ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරමින් මගේ කාලය අවසන් නිසා මම කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. මුලාසනෙන්
බොහොම ස්තුතියි. සුසන්ත පුංචි නිලයේ මැතිවරණ ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
අර සභාපතිතුමනි, උතුරු පළාතේ වනජීවි ජාතික උද්‍යාන හැටියට චුණ්ඩිකොළඹ අභය භූමිය, මඩුපාර අභය භූමිය, දෙල්ෆ අභය භූමිය, ආදම්ගේ පාලම සමුද්‍ර ජාතික උද්‍යාන බවට පත් කිරීම පිළිබඳ ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාටත් එම මත්තන්සි සිසු දෙනාටම. අභය භූමි ජාතික උද්‍යාන බවට පත් කිරීම ඉතාමත්ම කාලෝචිතයි. මෙහි වෙසෙන සතාසිය විපා වනාලීන් දිවියන් වලසුන් මුවන් ගෝනුනේ දුර්ලභ ගණි උණගින් පක්ෂීන් මේ තුනේ ආරක්ෂා වෙනවා. වඳුරු යාමට ඇති ප්‍රවණතාවය අඩු වෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු ඇමතුමාගෙන් ත්‍රිකුණාමලයේ තියෙනවා නාවික අවභූමිය හෙඩ්වර්ක්ස්. ඒක උද්‍යානයක් බවට පත් කිරීම සඳහා අපි DCC එකේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ අනුමැතිය ගත්තා. ඒ වගේම වනජීවී හා පරිසර ආංශික කාර්ක සභාවට දාලා ඒකටත් යොමු කරා. එවකට සිටි වනජීවී ත්‍රිකුණාමල භාර සහකාර අධ්‍යක්ෂ විසින් ඒ අනුමත කර එහි තුළ විසෙන්නා අලියතුන් දිවියන් විශේෂයෙන්ම වලසුන් හා අනෙක් සතුන්ද වනාලින් විසින් ගම්මාන වලට කරන හානිය වළක්වා ගැනීම පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තියෙනවා. මෙම වන නැෂනල් පාර්කයක් බවට පත් කළොත් ගරුවරතුමා මේකෙන් වනජීවී අලිමිස් ගැනීම ගොඩක් දුරට අඩුවේ කියලා. මම මේ පාර්ලිමේන්තුවේ කිහිප වතාවක් වනජීවී භාර ඇමතිවරයා වෙත මේ ඉටුකරන ලෙස ඉතාමත්ම කතා කීපකදී ඉල්ලා සිටිනවා. මේ ජාතික උද්‍යානයේ ප්‍රකාශයට පත් කළහොත් මුලතිය පදවිශීපර ගොමරන් කඩවල මොරවැව කන්තරේ රක්ෂිතය තඹලගමුව කින්යා මූතුර් මාවිල්ලාරු සෝමාවතී රක්ෂිතය දක්වා අලින්ට ගමන් කිරීම සඳහා කොරිඩෝවක්ද නිර්මාණය කළ හැකය. විශේෂයෙන්ම නායක අභ්‍යභූමිය තුළ වලසුන් 100ක් පමණ 150ක් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව එම අභ්‍යභූමිය අවට සිටින උල්පත්ව උතුරු දකුණු ගල්මිටියාව ජනතාව කප්පල්තුර ජනතාව මුත්තුනගර ජනතාව මොරවැව ජනතාව විසින් විශේෂයෙන්ම ගවපාලනය කරන ජනතාව විසින් මා වෙත දැනුම් දීලා තියෙනවා. තව මෙහි වෙසෙන දිවියන් විශාල සංඛ්‍යාවක් අවට ගම්මාල වෙසෙන ගවීන් නෙළුවන් බල්ලන්ගෙන් සතුන් පැහැලන ගොස් වරා දැමීම තුළින් විශේෂයෙන්ම ගවපත් හිමියන් විසින් එම සත්තුන් මැරණ සතුන්ගේ සිරුරට වස දාලා ඔවුන් මරා දමන්නට දිවියන් මරා දමන බවටද මා වෙත ගරු එමෙතුමා තොරතුරු ලැබිලා තියෙනවා. මේ සියලු දේ අවධානයට යොමු කර මෙම නාවික අභිභූමියක් බවට උද්‍යානයක් බවට පත් කළහොත් වලක්වා ගැනීම හැකි බවයි අපේ විශ්වාසය. තවත් මෙම උද්‍යානයේ බිහිවීම තුළ ත්‍රිකුණාමලයට පැමිණෙන දේශීය විදේශික සංචාරකයන් හට දැනට තිබෙන අඩු ක්‍රියාකාරම හේතු කරගෙන එහි රැඳෙන ප්‍රමාණය අඩුයි. මේවැනි නැෂනල් පාර්කයක් හැට පත් කළොත් මේ මිනිස්සු මෙහි ගත කරන කාලය වැඩි වෙනවා. එතකොට හෝටල්වලට ඒ ප්‍රදේශයේ ජනතාවට අතිරේක ආදායම් මාර්ගයක් රටට විදේශ විනිමය වැඩි වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තිබෙන විශේෂයෙන්ම සොයන් රැකියා අතර දීප්‍රත මඟ පෙන්වන්නන් නිෂ්පාදනය කරන එහි අත්කම් භාණ්ඩ පළතුරු ඒ වගේම කැවිලි වර්ග කරන අයටද විශාල වශයෙන් සොයන් රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා. ලංකාවේ දිව්‍යන්ට ප්‍රසිද්ධ විල්පත්තු ජාතික උද්‍යානය වගේම මෙම උද්‍යානය තුළ ගෞරවමත්තුමා වලසුන්ට ප්‍රසිද්ධ උද්‍යානයක් බවට පත් කිරීමේ හැකියාව තියෙන ඔබතුමාට පුළුවන් ඒ පිළිබඳ අවධානය යොමු කරලා මෙම නාවික අභයභූමිය විශේෂයෙන්ම මොනාද පාක්‍ය බඩපත් කරන්න. ඒ තුළින් මම හිතනවා අලි මිනිස් ගැටුමට යම් තාක් දුරට අඩු කරගත හැකි කියලා. ඒ වගේම ගවයන්ට විශේෂයෙන්ම තෘණ භූමි සඳහා 2010-15 අපේ ආණ්ඩු කාලේ ලබා දීලා තියෙනවා. තොණ්ඩමන් නමැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා හෙක්ටයාර් 29.14ක් මොරවැවින්. ඒ වගේ මූතූර්වකෙන් දීලා තියෙනවා අපි හෙක්ටයාර් 694ක්. දැන් ඒ වගා කරන එය තරණ භූමි හැටියට නෙමෙයි, දැන් ඒ මිනිසුන් විසින් වගා කරන භූමියක් බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව ෆොරස්ට් එක භාර ඇමතිවරයා හෙට ඔබතුමාට මේකේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මොරවැව, තඹලගමුව, ගොමරන් කඩවල, සේරුවිල, කන්තරේ, ගොවින්ගේ වගා කරන බිම් මේ හරක් විසින් විශාල වශයෙන් විනාශ වෙනවා. අලි වැටවල් මෙම හරක් විසින් විනාශ කරලා දාලා තියෙනවා. ඒ වගේම මොරවැව නාමල්වත්තේ ට්‍රැක් 6-7 කියන ප්‍රදේශයේ අලි වැට තුළ ගුළුමී හරක් ඉඳලා ඒ වගාවන්ට සහ අලි වැටට හානි කරන සත්‍ය වළක්වා ගන්නට මම ඔබතුමාට මතක් කර සිටින කැමැතියි. ඒ වගේම මීට පෙර සතියකට පමණ පෙර ඔබතුමාට මම දැනුම් දුන්නා කින්යාවේ කීරන් කියන ප්‍රදේශයේ අලි එක්ක කපලා මරලා කැලිකාවට කපලා දාලා කිරන් වලින් ගලා බසින මහවැලිගඟේ ඇලකට ඒ ටික දාලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව මේනකොට මොන පියවරක් ගත්තද කියලා මම දැනගන්නත් කැමතියි. ඒ වගේම ගිය වසරේ මම තොරතුරු අනුව ලංකාවේ අලින් ඇතුන් 400ක් පමණ මරණයට පත් වෙලා තියෙනවා. ඒකයි ත්‍රිකුණා දිස්ත්‍රික්කයේ අලිවැට ගහලා තිබ්බත් එම කැලවල් ආශ්‍රිත සිටින රංචුවල නායක ඇතින්නයන්ට කොලර් කරලා නැහැ. ඒ නිසා අධීක්ෂණයක් නැති නිසා අලි වැටවක් කැඩුවන් පස්සේ අලි ඇට ඇතුළට ආවන් පස්සේ තමයි මිනිස්සු දන්නේ මෙන්න වනජීවීකට දැනුම් දෙන්න එහෙම නැත්නම් එළවලු දාන්න. ඒ නිසා අලි කොරල් කරන වැටසටහනත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නෙමෙයි ලංකාවේ කොහේ අලි කොරල් අලි වැටවල් දැම්මත් කොරල් කර යුතුයි. ඒක කරලා නැහැ ගෞරවයෙන්තුමා. ඒක කර දෙන්න කියන මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කල්ලාර නීලපොළ අතර තියෙන ගම්මාන ආර්යමන් කණි ලිංගපුර මැදගම එල්බි දෙක දෙහිවත්ත මොරවැව සූර්යපුර ගන්තරාව පේරමඩුව බක්මීගම මැදවච්චිය මහදේවල එක පියවර දෙක පියවර කිතුල්ලුතුව රොටරව ඇතාබැඳිවැව වාංගල අයිලදී උප්පාරු සෝලේවට්ටුවාන් 495 5 කන්‍යා සාෆිනගර තෝපුර් සාම්පූර් කන්දල් කාඩු මෙම ගම්මාන වලට විශාල වශයෙන් අදටත් අලි තර්ජන පවතිනවා. ඒ නිසා ඒ අලින් තර්ජන කරන අලින් ඉන්නේ කීප දෙනයි. මේ අලින් හොරෝපතානේ ඔබතුමා විසින් නිර්මාණය කර තියෙන අලි ගණාතකාරයට ගිහිලා අලි රැඳුම් මධ්‍යස්ථාන ගිහින් දැම්මොත් අපිට විශාල සහනයක් ඇති වෙනවා. අලි මිනිස් ගැටුම නතර වෙනවා. අලින් ගෙවල් කඩලා තියෙනවා. දැන් මන් දන්න විදිහට බර ගන්න තාම වන්දි ලබා දීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒක ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. පහු ගියාන්නේ මම ජෝන් අමරතුංග මහත්මයාට කිව්වා, සරත්වංශ මහත්මයාට කිව්වා, ජයවික්‍රම මහත්මයාට කිව්වා. නමුත් වනජීවී දෙපාර්තමේන්තුවට වාහනේ තියෙනවා, ඩ්‍රයිවර් නැහැ. නමුත් අපේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයා දැන් ගම්පහට මාරු කරලා තියෙනවා. ගම්පහ චූරි වනජීවී කලාපයක් තියෙන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, වාහනේ තියෙනවා, පාසුකම් තියෙනවා. අපිට තාම වැඩ බලන කෙනෙක්වත් ගෞරවමත්වා පත් කළ නැහැ. හින්දා අපේ හිටපු කෙනා කෙනෙක් දෙනකම් වැඩ බලන්නට පත් කරන්න කියන මම ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි. මීට ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේ 2019යි 9යි 20 සභාව කල්තමන අවස්ථාවේදී මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම කරුණු දැක්වුවා. එම හැන්සාර් වාර්තා ඔබතුමාට ගෙන්න ගන්න පුළුවන්. ගෙන්නගෙන විශේෂයෙන්ම සේරුවර ප්‍රාදේශීය කොට්ටාසේ ත්‍රිකෝණමඩු රක්ෂිතය, සෝමාවති රක්ෂිතය, අල්ල රක්ෂිතය, ඒ වගේම තඹලගමුවේ පාලම් පටාර්, දෙමළ ජනතාවගේ සුසාන භූමියේ පිහිටි සිංහකන්ද, ඒ වගේම කුණුදාන ස්ථානය සිංගප්පූර අපේ ප්‍රාදේශීය විසින් මෙන්න මේවා ඔක්කොම වනජීවී දිලියසේනක මහත්තයා ගොවි ජනපද මේවා 1986 වනජීවී කලාප බවට පත් කළා. කවුරුත් දන්නේ නැහැ මේක පත් කරනකන්. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ම ඉඩම් මානසික ආසභාවට මම මේ පිළිබඳ ඉදිරිපත් කරලා තියෙනවා. දිලියසේනක මහත්තයාගේ කාලේ ගොවි ජනපද මිනිස්සුන් පදිංචි කරගෙන පස්සේ 1986 10 24 වෙනිදා තමයි වනජීවී කලාපය බඩම ගැසට් කර තියෙන්නේ. වනජීවී ඇමතිවරයා දැන් තියෙන එක අස්සනක් දාන්න විතර ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා. නමුත් ඒක කරන්න නැතුව ගොවි ජනතාව විශාල වශයෙන් අසීරුතාවයට පත් වෙලා ඒ මිනිස්සුන්ට ගොවියෙකුට කුඹුරක උදැල්ලක් ගහන්න බෑ. වනජීවීගෙන් ඇවිල්ලා නඩුවක් දානවා.
දරුවා මාතෘතුමනි, තව ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
මේ නිසා විශේෂයෙන්ම ඔබතුමාට මම ඉල්ලන්න කැමති මෙහෙ ගැසට් එක අවලංගු කර මේ ප්‍රදේශයේ වෙසෙන ගොවි ජනතාව නිදහසේ තම ජීවිකාව කරගත හැකි පරිදි ඉටු කර දෙන්න නැත්නම් බලාපොරොත්තු වෙන අවුරුදු 30ක් කොටින්ගෙන් බැට ගහලා ඒ වගේම තව මේ අවුරුදු ගානක් ආණ්ඩු දෙකක් තුනක් අතර ඇවිල්ලත් මේ කරන්න බැරුණා. මේක ඩීඑස්එන්නක මහත්තයාගේ බණ්ඩාරනායක මහත්තයා බණ්ඩාරනායක මැතිනිය විසින් පදිංචි කරපු ගොවි ජනපද තමයි මේවා. ඒ නිසා ඒ කර දෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමා ඉල්ලීමක් කරන්න කැමති මේ දවස්වල වැලිපත්පත් අලුතින් ලබා දීමට විශාල වශයෙන් ෆොරස්ට් එකට ගිහිල්ලා ඉල්ලුම්පත් ලබා ගන්නවා. නමුත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න අයට අඩු පහසුකම් කරු එමෙතුම හම් වෙන්නේ. සම්පත තියෙන්නේ වෙනත් පිටපලාත් වලින් ඇවිල්ලා සම්පූර්ණ ඒ අයට ප්‍රමුඛ ස්ථානයේ දීලා කටයුතු කරනවා. අපිට මේක තුලනේ වෙන්න ඕන. අපේ බලපත්‍ර අලුත් කරන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. අලුතෙන් ඉල්ලපින් ඒ අයට දෙන්නේ නැතුව වෙනත් දිස්ත්‍රික්ක වලින් ඇවිල්ලා දුන්නොත් අපිට වෙන්නේ ඉදිරි අනාගතයේදී මීට වඩා මහජන විරෝධත්වයක් පත් කරන්න. ඒක අපි කරන්න ඉස්සෙල්ලා මම ගරු විෂය භාර ඇමතිතුමා හැටියට ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති මෙම දිස්ත්‍රික්කයේ අයට ප්‍රමුඛ ස්ථානය දීලා ඒ වෙසෙන අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඉන්නේ අවුරුදු 30ක් යුද්ධෙන් බැටගාලා ඔබතුමා දන්නවා ඔබතුමා මගේ මායිමේ ඉන්න ගරු ඇමතිතුමා නිසා ඒ විෂය ඒ පිටමත අවධානය යොමු කරන්න කියනවා. ඒ වගේම අර මන්ත්‍රීතුමා පාලිත රංගි බණ්ඩාර මන්තුමා කිව්වාගේ අපේ මඩකලපුව සේරුවෙල පාරේ ගෙංගෙයි පහනම යට හාරනවා. යට වැලි ගොඩ දානවා මැෂින් දාල කරමැතුමා. බැලුවන් පස්සේ මං STF එක ඇරියා, ලයිසන්ස් එකක් පෙන්නවා. පහනම යට දානකොට දෙන උත්තරේ තමයි මොකද්ද? වතුර බහින්නේ නැහැ. කියලා වතුර හොඳට බහිනවා. ආපදාවක් ඇති වෙලත් නැහැ. අපි තීන්දුවක් ගත්තා. ආපදාවක් වෙන අවස්ථාවකදී පමණක් මේ දේ කරන්න. ආපදාවක් නැතුව ව්‍යාපාරයක් හැට මේක කරගෙන යනවා. ඒකට මුස්ලිම් ජාතික ව්‍යාපාරයක් සම්බන්ධ වෙලා ආර්.ඩී.එක ඉන්නවා, පරිසරේ ඉන්නවා, වෙරළේ ඉන්නවා. මේ ඔක්කොම එක්කව වෙලා මහා විශාල ජාවාරමක් කරනවා. මේක හිටපු ඔබතුමාගේ පරිසරයේ හිටපු, එහෙම නැත්නම් ওই කණිජවකේ හිටපු, විශේෂයෙන් කණිජකේ හිටපු සභාපතිවරයා අපේ මුළු දිස්ත්‍රික්කයේම ජනතාවගේ ජන ජීවිත අවුල් කරා. තාමත් මේ මනුස්සයල මණ්ඩලෙම ඉන්නේ. මේ පිළිබඳ විශේෂයෙන්ම පරීක්ෂණයක් පවත්වලා ඔහු හිටපු කාල සීමාව තුළ වැලි බලපත්‍ර කාටද දුන්නේ, කොහොමද දුන්නේ, මේ පිළිබඳ සමීක්ෂණයක් ගන්න අපි ගාව වාර්තාවක් තියෙනවා. ඔහු ගාව හිටපු ඩ්‍රයිවර්ටත් වැලි බලපත්‍රයක් දීලා තියෙනවා. ඉතින් මේ වාගේ සිදුවීම් අපේ ආණ්ඩුව කාලේ ඉදිරියට සිදුවෙන්න දෙන්න බෑ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ තියෙන සම්පත් අපේ දිස්ත්‍රික්කයේ අයට ප්‍රමුඛ ස්ථානයේ දීලා තමයි අනිත් අයට යන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මම ඔබතුමාට මතක් කර දෙන්න කැමතියි. ඒ වගේම ඔබතුමාට විශේෂ ස්තුතියක් කරනවා.
කාලය අවසානයි.
මම තප්පරයක් දෙන්න කරු මන්ත්‍රීතුමා විශේෂ ස්තුතියක් කරනවා. අර උදේ මන්ත්‍රීතුමා කිව්වා තුවක්කු බලපත්‍ර දෙන එක හොඳ නෑ කියලා. අපේ ඉන්නේ ගොවි ජනතාවක්. වන්දරතොල් පොරොන්නරුව, ඒ වගේම සම්බන්තොට, ඒ වගේම අනිත් පළාත්වල ඒ ජනතාව ජීවත් වෙන ගොවිතැනින් විශාල වශයෙන් වල්ලූරන්, එහෙම නැත්නම් වෙනත් සාවන්නෙන් සතුන් විසින් මේ ගොවි ජනපදවල කෘෂි භෝග විනාශ කරනවා. ඔබතුමා ගත්තු ඉතාම හොඳ තීන්දුවක් ඒ ගොවි ජනතාවගේ වග ආරක්ෂණ සිවිල් ආරක්ෂක දෙමාපියන්ට ඒ තුවක්කු ලබා දීම. ඒ පිළිබඳ ගෞරවනීය ස්තුතිය ජනාධිපතිතුමාටත් ගරුකමැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙමින් තව ඔබතුමා අමාත්‍යාංශයේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කැලේ ඉන්න
අලිපුරවන්න
කියලා පිටර එකක් දිල්ලා සිටමින් මගේ වචන ටික අවසන් කරනවා. ස්තුතියි.
විජිත් විජිතුමනි සොයිස මැතුමන්න ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලබා දෙනවා.
ගලු මූලාසනයේ මන්ත්‍රීතුමා මං සතුටු වෙනවා. ඌව පළාතේ අපේ හිතවතෙක්ගේ පුත්‍රයෙක්, මගේ මිත්‍රයෙක්. ඔබතුමා මූලාසනයේ සිටියේදී කතා කිරීමට ලැබීම පිළිබඳ අද ජාතික උද්‍යාන හතරක්, ඒ වගේම අභය භූමි දෙකක් නීත්‍යානුකූල කිරීම සඳහා අපේ ගරු ඇමේතුමා මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. මම සතුටු වෙනවා. අපේ කාලේදී අපි මේවා මේ කටයුතු ආරම්භ කරා. චුණ්ඩිකලම් බංගලාව හැදුවා. ඒ වගේම ඩෙල්ෆ් දූපතේ අශ්‍ර ප්‍රජාවගේ සැපදුක් බලලා ඒවට ගිහිල්ලා ඒ පිළිබඳ වැඩපිළිවෙල හැදුවා. ඉතින් ඔබතුමා මේවට මැදිහත් වෙලා කටයුතු කරන්න, විශේෂයෙන්ම ඔබතුමාට බාර වෙන විශාල පරාසයක්, අමාත්‍යංශ රාශියක්, ගහකොළ මහ පොළව සතා සීපාව, ඒ වගේම ප්‍රජාව කලමනාකරණය කිරීම, චක්‍රීය ජීවන ක්‍රමයේ අවෝස් වීම නිසා, ඒ වගේම ප්‍රජාවගේ අසීමිත ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා, වාණිජ වුමනාවන් සඳහා අද මේ අසමතුලිත වෙලා අලින් මිනිසුන්ට අලි ප්‍රශ්නයක්, මිනිසුන්ට සත්තුන්ගෙන් ප්‍රශ්නය, ඔවුන්ගේ ජීවන රටාව චක්‍රීය ක්‍රමේ අහෝසි වෙලා තියෙනවා, ගමන් මාර්ග ඇහිරිලා සා බරපතල අභියෝග රාශියකට මුහුණ දෙන්න තියෙනවා. මම ඔබතුමාට සුබ පතනවා. හැබැයි කෙටි කාලයක් තියෙනවා. මාත්මේ ඇමතිකම කරා. මටත් හම්බුනේ කෙටි කාලයක්. නිසා මේ ඇමතිකම මේ කොයි අමාත්‍යංශය වුණත් ඇමතිවරයෙකුට අවුරුදු පහක් එක දිගට වැඩ කරන්න පුළුවන් නම් මම හිතන්නේ යම් කිසි වැඩක් කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන් රාජ්‍ය ඇමතිතුමා මගේ ඊළඟ මිත්‍රයා අල්ලපු වැටේ විමල වීර දිසානායක එතුම නේද? ඈ විමල සහෝදරයා බොහොම සන්තෝෂයි. හොඳ දෙන්නෙක් ඉන්නවා. මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අපි උදව් කරනවා. අපි තමුන්නාංශලා අපි විපක්ෂේ වුණාට අපේ ප්‍රතිවිරෝධතාව තියෙන හැබැයි ඒක මිතුරු ප්‍රතිවිරෝධතාවයක්. සතුරු ප්‍රතිවිරෝධතාවයක් නෙමෙයි. ජනතාවට වැඩ කරන ජනතාව මේ ගහකොළ මහ පොළොව පරිසරයේ සතාසීපාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි ඔබත් එක්ක එකතු වෙනවා. ඊට විරුද්ධව වැඩ කරනවා. අපි ඒකට විරුද්ධව නිර්දේ ලෙස විවේචනය කරනවා. ඒක අපේ වගකීම. ඉතින් මම ඔබතුමාට මතක් කරනවා මේ අපි මහා දුර යන්න ඕනේ නැහැ. අපි මේ ඉන්නේ වනජීවී කලාපයක. මේ පාර්ලිමේන්තුව මේ හැරෙන තැන බෝඩ් එක ගහලා තියෙනවා වනජීවී කියලා. තේන්නාද? මේ ඊළඟට අත්තිඩිය, ඊළඟට මුතුරාජවෙල, මේ කොළඹාවට වනජීවී කලාප. මේ පාර්ලිමේන්තුවේ විතර ඉන්නේ සත්තු කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවට හැරෙන පාරේ මේ බෝඩ් එකේ තියෙනවා මේක වනජීවී කලාපයක්. මේක හඳුනා ගන්න. මේ ජෛව විවිධත්වයේ තියෙනවා. අද බලන්න මේ පාර්ලිමේන්තුවවට ඉඩම් ගොඩ කරනවා එක පැත්තකින්. ඊළඟට අත්තිඩිය ඉඩම් ගොඩ කරනවා. මුතුරාජවෙල ඉඩම් ගොඩ කරනවා. රජය ගොඩ කරනවා. ඒ විතරක් නෙමෙයි පෞද්ගලිකාංශයක් ගොඩ කරනවා. අද මේ නිසා පීඩාවටපත් වෙන්නේ මේ වහින වැස්ස ගංවතුර වැහි වතුර බැහැගෙන යන්න විදියක් නැහැ. ගං වතුර බැහැගෙන විදියක් නැහැ. කලපු ටික හිර වෙලා ඒ ගං ඔයවල් හිර වෙලා මේ 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 මහා පරිසර විනාශයක් වෙලා තියෙනවා. අපි භයානක අර්බුදයකට මිලිමීටර් 200ක් 300ක් වැස්සොත් පැය භාගයක් පැයක් සම්පූර්ණ මහා විනාශයකට අපට ගොදුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේකෙන් බැට කනවා ඉතල පෞද්ගලික ඊටම් ගොඩ කිරීම තේනවාද? ඒක නිසා කොළඹ මීගමුව කටාන වත්තල මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමහා බරපතල ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන්න ජල බස්නාක්‍රමය හදන්න ඒකාබද්ධ වැඩපිළිවෙලට ගන්න ධීවර අමාත්‍යංශයත් එක්ක ධීවර අමාත්‍යංශය තියෙනවා කලපු සංවර්ධන ව්‍යාපෘතිය මේකත් එක්ක එකතු වෙලා ඊළඟට මේ 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 මේවට ඔබගේ අවධානය මම යොමු කරනවා. ඊළඟට අපි ඔබතුමාට මතක් කරන්න කැමති මේ මට ඇහුණ කණින් කොනේ මේ අලි ගහනේ වැඩි කියනවා. අපි දන්නවා අපිට මීට වසර මිලියනයකට වගේ පෙර හිටියා මේ ඇමරිකාවේ යෝධ පරවියෙක් ජයන්ට් පිජන් කෙනෙක්. ඒ සත්තු පියාසර කරනකොට හිරු එළිය නැති වෙලා යනවා. ඒ තරම් රංචු හිටියේ. නමුත් අද ඒ සතා දකින්නේ නැහැ මේ ලෝකෙම අතුරුදහන් වෙලා. එනිසා එක වෛරසයක් එක විසබීජයක් එහෙම නැත්නම් එක ලෙඩක් ඇති මේ අලි ප්‍රජාව අපේ රටෙන් සදහටම තුරන් වෙලා යන්නේ. ඒක නිසා මේ අලි ගහණය වැඩි කියන තැන යම්කිසි සත්ව ගහණයක් වැඩි කියන තැන අපට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක ආරක්ෂා කර ගැනීම අපේ වගකීම. ඒ නිසා මම කියනවා කරුණා කරලා මේ මේ අලි මිනිස් ගැටුම නවත්තන්න මේ ගොවියා සන්නද්ධ කරලා කරන්න බෑ. එහෙමනම් අලියාගේ කුසකින්න නිවන්න ඕනේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒ අලියාගේ නිදබිම ආරක්ෂා කරන්න ඕනේ. ඒ අලියා මේ මේ වසර මිලියන ගණන් තිස්සේ ගමන් කරපු අලි මංකඩවල් ආරක්ෂා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ 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 වැඩේට මම ඇමතිවරයා හැටියට අවුරුදු අපි ලෝක බැංකුවේ මේ නිත්‍ය නියෝජිතයා ගෙන්නලා සාකච්ඡා කරලා අපි ආධාරයක් ගත්තා. ග්‍රාන්ට් එකක් ගත්තා ඩොලර් මිලියන 45. මේ අලි මිනිස් ගැටුම निराකරණය කරන්න. අද මේකෙන් වීදම් කරලා තියෙන්නේ වසර 5කට ගත්තේ වසර 3කට වීදම් කරලා තියෙන්නේ මුල්‍ය ප්‍රගතිය 125යි. මේ මුල්‍ය ප්‍රගතිය මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. රාජ්‍ය ඇමතිතුමා මේක ඔබතුමාත් අහන්න අපේ ඇමතිතුමා විතරක් නෙමෙයි මේ ඩොලර් මිලියන 45න් 125ක මුල්‍ය ප්‍රගතියක් තියෙන්නේ. මේ 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 වගකීම මේ වගකීම බහර නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවේ. මම මේක පැහැදිලිව කියනවා. ඔබතුමා මේ මුදල පාවිච්චි කරන්න. මේක ගරු ඇමතිතුමා මේ අලියට ඕනේ දැන් ගෝනා මුවා හරකා උලා කනවා. අලියා කන්නේ කොහොමද? පටලවල කන්න මොනවද තියෙන්න ඕනේ? ජල ගැලුම් නිම්න. මේ ජල ගැලුම් නිම්න ටික ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් මේ ජල ගැලුම් නිම්නාද බොහෝ විට මොනරාගල දිස්ත්‍රික්කෙ ගත්තොත් වැව් බවට පත් වෙලා රජ රට වැව් බවට පත් වෙලා හැබැයි අපිට තියෙන හොඳ ජල ගැලුම් නිම්නයක් තමයි මොකද්ද? අපේ සෝමාවතිය. සෝමාවතිය ජල ගැලුම් නිම්නේ. බලන්න මින්නේරිය සෝමාවතිය මේ වගේ තැන්වල අලි මිනිස් ගැටුම නැහැ. මේ ඝන වනාන්තරෙන් අලියට ඇති වැඩක් නැහැ. මේ 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 තව එකක් ගරු මේ ඇමෙතුමා මම මේ සඳහා මේක මම අධ්‍යයනය කරලා තල් වැට තියෙනවා අලි වැටවල් සඳහා මේ හැම වැටක්ම තියෙනවා. බෝගන් විලා වැට තියෙනවා, තල් වැට තියෙනවා, හන වැට තියෙනවා, තේරෙනවද? විදුලි වැට තියෙනවා. මේ විදුලි වැට අසාර්ථකයි. කැලෑවල විදුලි වැටවල් ගහලා වැඩක් නැහැ. කනකොල ගහක් ඒකට මේ ඇර්ත් උනොත් ඒක සම්පූර්ණයෙන්ම නිමිල යනවා. මේක නඩත්තු කරන්න අමාරුයි. මේකට හොඳම දේ තමයි අර පෘථිවි රාජ්‍යයේ තියෙන ගම්මානවල ගැමි ආරක්ෂා කරන්න ගම වටේ ගහන බොහොම සරල වැට. ගොයිබිම්වල ආරක්ෂා කරන්න ගොයිබිමේ ගහන වැට. එතකොට මහමාර්ගයේ පදිකයන් ආරක්ෂා කරන්න ඒ ගහන වැට. ඒක ඊටාම වීදන් අඩුයි, සරලයි. නමුත් මේ අලි වැට කතන්දරයේ තියෙන්නේ මොකක්ද දන්නවද? අවුරුද්දකට ගහන්න පුළුවන් කිලෝමීටර් 3යි ඇමෙතුමා. කිලෝමීටර් 3ක් ගහලා කොහොමද අලි මිනිස් ගැටුම නවත්තන්නේ? එහෙමනම් මේ කිලෝමීටර් 3 ගහන්න මොනවද කරන්නේ? හැමදාම ටෙන්ඩර් දදා එක එක ස්පෙસિෆිකේෂන්ස් හදලා වෙන කෙනෙකුට ටෙන්ඩර් දාන්න බෑ. ඒක මිලදී ගන්නවා. හැමදාම ගන්න එකම තැනින් තව කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. මේක මේ අපේ අර හිඟන්නගේ තුවාලේ වගේ වැඩ. මේකට මම එක උදාහරණයක් මම ඔබතුමාට කියනවා. මං ගියා චීනේ. චීනේ ගියාම මම බැලුවා අක්කර 5000 වවල තියෙනවා හන. එයනා දෙගොල්ලන්ගේ ලොකු අර ටිෂු කල්චර් ක්‍රමයට
හන බෝ කරනවා. මං ආණ්ඩුවේ වියදමෙන් ගියේ මගේ වියදමේ. මං ගිහිල්ලා බැලුවම මේ අනිත් එක තමයි මේ අලිමිනිස් ගැටුමට මේ වන අපරාධ එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ වන සතුන්ගේ දඩයම් කිරීම මස් විකිණීම මේකට හේතුවක් තියෙනවා. මේ කැලේ ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වීමේ ක්‍රමවේදයක් නැහැ. ඔවුන් ජීවත් වුණේ කැලේ. ඒ නිසා ඔවුන් දුප්පතුන් බවට පත් වෙලා තියෙනවා. අධික මිල අධික ආදායම ලැබෙන නිසා ජාවාරංකාරයෝ ඔවුන් පාවිච්චි කරනවා. එහෙමනම් මම යෝජනා කරනවා ඔබතුමා මේ හන එන මේකට හොඳම දේ තමයි හියුමන් පෙන්ස් එක. ඉස්සර හේන තිබුණා, හේනේ දඬු වැට තිබුණා, දඬු වැට හෙල්ලෙනකොට අලි ආවේ නැහැ. සමහර අලි පැන්නේ නැතුව නෙමෙයි හේනට. නමුත් ස්වභාවික ක්‍රම තිබුණා. පන්දමාරං හේන් ආයේ වටේ ගියා. ඊළඟට අලි වෙඩි දුන්නේ නැහැ, උණ වෙඩි තිබුණා. මේ අලි වෙඩි වලට වඩා උණ වෙඩි සද්දයිනේ. තේනවාද? එතකොට මේ ඒ අය වාරං කිව්වා, කවි කිව්වා, සීපද කිව්වා, පැල රැක්කා. දැන් හේනට යන්නේ නැහැ. දැන් පැල රකින්නේ නැහැ. දැන් උණ වෙඩි නැහැ. අලි වෙඩි ඉල්ලනවා. ගොවියා රෑට වෙන මොනව හරි කරන්න ආද වැඩ තියෙනවා මිනිස්සුන්ට. ඒ රෑට කරන්න තියෙන වැඩ ගොඩයි. රූපවාහිනිය බලන්න තියෙනවා, විනෝද වෙන්න තියෙනවා. ඒව කරලා උදේ බලනකොට හේන කාලා කුඹුර කාලා. එහෙම කරන්න බෑ. ඒක නිසා මේකේ අලියාගේ විශේෂම දේ තමයි කැලේ ඇතුලේ වැව් ටික හදන්න. අපේ රජවරු හැදුවා මහ වැව් නිකන් හැදුවේ නෑ, කුළු වැව් හැදුවා. කුළු කියන්නේ කැලේ, කුල කියන්නේ උස. ඒ උස තැන්වල කැලෑවල කුළු වැව් හැදුවා. කුළු වැව් වතුරාව මහ වැවට. මහ වැව මේ 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 මේක බෙදාගත්තා. අදත් ඉත්තපාන තෙනගල්ලන්ද, ඉත්තකටුව තෙනගල්ලන්ද, මාරාව කහම්බාන, මොනරාගල ගොවියා අදත් වට්ටක් අයායක් අරිනවා අලින්ට. අපි එහෙම ජාතියක්. මේ සත්තුන්ට ගොවිතැන් කරන්න බෑ. මේ සත්තුන්ට මුලාසනේ මන්ත්‍රීතුමා දන්නවා මයියංගනේ ඉන්න නිසා. මමත් මගේ ඉඩමේ අවාරයට අඹ ලක්ෂයක් කනවා රිලව්. කරන්න දෙයක් නැහැ. කනවට වඩා විනාශ කරනවා. අතෑරලා තියෙනවා අවාරයට. රුපියල් 10 ගානේ වික්කත් ලක්ෂ 10ක්. කරන්න දෙයක් නැහැ. මොකද උන්ටත් අයිතියක් තියෙනවා. ඒ නිසා අපි අත්තක් ඉත්තක් ලියද්දක් අපි ඇරියා සතුන්ට. ඒ නිසා සතා සීපාව අපට අවශ්‍යයි. එදා මේ සතා සීපාවට ජීවත් වීමේ අයිතිය මෙහෙ පොළවේ අපි ලබා දෙන්න ඕන. එහෙමනම් අපේ දරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ අලින්ගේ චර්යාව, ජීවන රටාව, ඔවුන්ට ආහාර, මේ අපි පටන් ගත්තා උඩවලවේ යාල, අපි පටන් ගත්තා වැව් හදන්න පටන් ගත්තා, අපි තෘණ භූමි, අපි අර ආක්‍රමණික ශාක ඉවත් කරා. ආක්‍රමණික ශාක ඉවත් කරලා තෘණ භූමි සංවර්ධනය කරා. ඒකෙන් තමයි අලියා වනාන්තරයේ නැත්තම් ඔහුගේ අපේ භූමිය තුල රඳවන්න පුළුවන්. දැන් ඒක නිසා අපි කියනවා අර හන ගෙනෙල්ලා, හන හිටවලා මේක ඕනම රළු පොළවක හැදෙනවා. ඒ මායිමතිකේ ඒ ගොවීන්ට ඒ ඉඩමේ අයිතියක් නැහැ. නමුත් හන වගා කරලා රජයේ ගානේ ඒ ගොවීන්ට කාපට් පියන්න මේ කාපට් සමහරට පිටරටින් ගේන්නේ કૃතිමේව. අද චීනේ ඉතාම අලංකාර, ඉතාමත්ම වටිනා කාපට්. මොකද මේ අපේ රටේ හන සංස්ථාවක් තිබ්බ, ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා ඉපදිලත් නැහැ 70 කාලේ. 70 රජයේ තිබුණ මේ රටේ හන සංස්ථාවක්. අද කොහේ මේ හන සංස්ථාව? මේ අලි ආරක්ෂා කරන්න ගැමියාගේ ජීවන තත්ත්වේ සුරක්ෂා කරන්න ඕනේ. ගැමියාගේ ජීවන
තත්ත්වය කරන්න ඕනේ. තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඔව්. ගැමියට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඊළඟට මම කියනවා මේ අලි පැටව් අපි රජයට පවරා ගත්තේ. අපි ඒක ඇල්ලුවේ පදනමක් ඇතුව. ඒ පදනම තමයි අපට වුමනා වුණා මේ අලි ඇතුන්ට හිංසා කරලා මව් ඇතින්න මරලා අලිපැටව් සමාජගත කරන එක නවත්තන්න. අලිපැටව් කොච්චර ඉන්නවද මේ සමාජය තුල, මේ සිවිල් සමාජය තුල? අපේ හාන්දුරුවනේ ඒකට තමයි අලිපැටව් ඇල්ලුවේ. නැත්තම් මේ පන්සල්වල වෙහෙර විහාර ඒව කරනවට නෙමෙයි, වෙහෙර විහාර වලට අලි දෙන්න ඕනේ. අපි යෝජනා කරේ ද, අපි සාකච්ඡා කරේ ඒ විද්වතුන් එක්ක, රාජ්‍ය නෝන සංවිධානත් එක්ක, ඒවත් එක්ක අපි සාකච්ඡා කරලා අපි තීරණය කරේ මේ අලිපැටව් අල්ලලා කොපමණ අලි ඉන්නවද යම්කිසි දඩයක් නියම කරලා නඩු දාලා හරි, එහෙම නැත්නම් වනජීවි දෙපාර්තමේන්තුවෙන් හරි ඒ අලියගේ භාරකාරත්වය ඒ පුද්ගලයන්ට ලබා දීලා. නමුත් රජයේ පසුවිපරමක් කරනවා. මේ රජයේ දේපලක් ඇති රාජසන්තක කරලා ඒ රැකබලා ගැනීමේ සහ පෝෂණය කිරීමේ වගකීම ඌට ලබා දෙන්න. මේ අලි අල්ලන්න ඕන නම් අපේ හාමුදුරුවනේ අවශ්‍යතාවයක් තියෙනවා. අලි ගහන්නේ වැඩි නම් පන්සල් වලට අලි ඕන නම් අපේ සංස්කෘතියට අලි අවශ්‍ය නැහැ. අලි ඇතුන් අවශ්‍ය නැහැ. ඒ ප්‍රමාණය ඒ තරුණ අලින්ගෙන් අල්ලන්න පුළුවන්. අලි ඇල්ලුවා. තේරෙනවද? ඒ හිංසා නොවන විදියට. අලියට මේ මන්ද දානයක පවා මේවා දාන්නේ කම්බි වලින් නැව් කඹ වලින් අපේ ආන්දෝලනයේ අතේ පිරිත් නූල බැඳම තෙමුනම තද වෙනවා. එතකොට මේ මීමිනි හැමෙන් තමයි අලියට මන්දේ හදන්නේ. මොකද පෙඟුනම ලිහිල් වෙනවා මීමිනි හැම නැත්තම් ගෝනහම. ඒ තරමට පරිසරයට අනුව තමයි අපේ පරණ මිනිස්සු මේ අලි ඇල්ලුවේ රජ කාලේ. ඒක නිසා අලි අවශ්‍ය නම් එහෙම කරන්න. හැබැයි තමුන් ආංශල අලි මරන්නවත් මේ අලි පැටව වල්ලන ජාවාරම දිගට කරගෙන යන්නවත්. මොකද අපේ හාන්දුරුවනේ අපේ රටේ තිබුණා කාලයක් වත් පෝසත්කම පෙන්වුවේ දරුවෝ හදලා. දැන් අපේ පවුලේ 11 දෙනෙක් මගේ පවුලේ. එතන ඔබේ පවුලෙත් මං හිතන්නේ ඉන්නවා හොඳ ගාන. තේරෙනවද? එතකොට ඊට පස්සේ කාලයක් ආව බල්ලෝ හදලා, එල්ෂේෂන් බල්ලෝ හදලා.
මන්තුපරේ කාලේ අවසාන. කාලේ අවසාන.
විනාඩියක්. අලි 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 හුරතල් බලලා, අලි පැටව වල්ලලා, අලි හදලා. ඒක නිසා අපි කියනවා ඔබතුමාට මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා කරුණා කරලා මෙන්න මේ මේ තව එකක් තමයි යාලේ එක කොටස අපි සංවර්ධනය කරා. යාලේ එක කොටස ඇරි අක්කර 16 දහයෙන් අක්කර 12 දහය ඇරලා තියෙන්නේ. සංචාරකයින්ගේ මේ ආදායම වැඩි කරගන්න පුළුවන්. තව ස්වයන් රැකියා ඇති කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් මේ අක්කර 16 දහම විවෘත කරලා ඒ අවශ්‍ය මාර්ග හදලා යාල පුරුල් කිරීමේ වැඩපිළිවෙලක් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මම අවසාන වශයෙන් කියනවා මේ ඔබතුමා යෝජනා කරපු මේකට කරුණා කරලා මේ ඉඩම් පිළිබඳ ගැටලුවක් දෙමළ ජනතාව ඇති කරගන්න එපා. අපි දන්නවා යාල, අපි දන්නවා උඩවලවේ. මේ නිසා අතුරු ආර්ථිකයක් හැදිලා තියෙනවා. ඒ ප්‍රදේශවල මේ ජාතික උද්‍යාන ඇති කිරීම තුළ ස්වයන් රැකියා ඇති වෙනවා, ව්‍යාපාරිකයෝ ඇති වෙනවා, ව්‍යාපාර ඇති වෙනවා. ඒක නිසා මම අපේ දමිළ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා මේකට සහාය දෙන්න කියලා.
අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
මෙලකට පූජා අතුරලේ රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද මෙම පාර්ලිමේන්තු විවාදයට මම සහභාගී වෙන්නේ විශේෂයෙන්ම වනවියන් හා වන සම්පත් උද්‍යාන ආරක්ෂා කිරීමේ වැඩසටහනක් හැටියට මෙම ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරපු නිසා. මුලින්ම මම මේ සඳහා පුළුල් අදහසක් ලබා දීමට මම මුලින්ම කැමතියි. අද අපි කොහොමද මේ ප්‍රශ්නේ දිහා බලන්නේ කියලා. අපි දන්නවා ලංකාවේ වනජීවි වන සංරක්ෂණ සහ උද්‍යාන යටතේ විශාල භූමි ප්‍රදේශයක් අයත් වෙනවා. ඒ භූමි ප්‍රදේශවල තියෙන වනජීවි වන සංරක්ෂණ ඉඩම් අපි දිගු කාලීනව ආරක්ෂා කරන්නේ කොහොමද? මම මුලින්ම කියන්න ඕන ලංකාවේ සම්පූර්ණයෙන්ම මේ ඇති වෙලා තියෙන අද තියෙන වන උද්‍යාන වනජීවි ඉඩම් පිළිබඳ අද තියෙන නිර්ණායක ගොඩක් වෙලාවට ඇති උනේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී. අලිස් මිනිස් ගැටුම සම්පූර්ණයෙන් නිර්මාණය උනේ යටත් විජිත යුගයේදී. මම එක උදාහරණයක් මෙහිදී කියන්න කැමතියි. අපි මධ්‍ය කඳුකරය, ඒ කියන්නේ නුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර, බදුල්ල කියන මේ දිස්ත්‍රික්ක අපි සැලකුවේ තෙත් විශේෂයෙන්ම මධ්‍ය කඳුකර වැසි වනාන්තර හැටියට. ටිබෙට් සානුවේ සිට එන සුළඟ ඇවිල්ලා හැපෙන්නේ ලංකාව මේ දූපතේ. එතකොට ඒ ප්‍රදේශවල ගස් කොළන් තිබුණේ නැත්තම් එහි පුළුවන්කමක් වෙන්නේ නැහැ වර්ෂාවක් උත්පාදනය කරන්න. එතකොට අපි යටත් විජිත කාලේ කරේ මොකද්ද? අක්කර ලක්ෂ 5ක් පමණ, දැන් වෙනකොට අක්කර ලක්ෂ 5කට වර්ධනය වෙලා තියෙනවා. 1860 ගණන් වල සහයිට පසු ඇති කරපු රබර්, ඒ වගේම තේවගාව සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් අපි, ඒ කියන්නේ මධ්‍ය කඳුකර තෙද්දිම් වනාන්තර අපි විනාශ කළා. ඒ වගේම ඊට හා වෙන්නේ ඒගොල්ල කරේ මොකද්ද? පහළ කඳුකර කහල ප්‍රදේශවල ජීවත් වෙච්ච නිම්නවල, අපි ගත්තොත් හපුතලෙන් පල්ලෙහාට මොනරාගල දිස්ත්‍රික්කය සම්පූර්ණ අපේ මිටියාවතක්. මිටියාවත කියන්නේ ඉතාම සරුසාර නිම්නයක්. අපි ගත්තොත් මොනරාගල දිස්ත්‍රික්කය. ඒ වගේම මහවැලි ගංගා ධාරාව ගලාගෙන ගිහිල්ලා අතීතවලට විහිදිලා මුහුදට එකතු වෙන ප්‍රදේශය, ඒකත් විශාල සරුසාර මිටියාවතක්. අපි හරිය සෝමාවතිය, එහෙම නැත්නම් අපි සේරුවිල, මේ ප්‍රදේශයයි තියෙන මේ ප්‍රදේශවලට. අතීත අපේ පරිසර සංරක්ෂණය පිළිබඳ මූලික සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම තිබුණේ වියලි කලාපය නැත්තම් සම්පූර්ණ පහත්බිම් තැනිතලා ප්‍රදේශ විශාල වාරිජලයකින් ස්වයං පෝෂිත කර ගැනීම. මධ්‍ය කඳුකරේ ගස්කොලන් තිබුණ නම් අපට අවුරුද්දට සාර්ථක වැසිවාර දෙකක් ලැබුණ නම් විශේෂයෙන් මහකන්නය එවැගේම අතිරේක සංවහන වෙහි ලැබුණ නම් අපට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය සම්පූර්ණයෙන් ගබඩා කිරීමේ සැලැස්මක් අපි සකස් කරන් තිබුණා. මේක ලෝකයේම අදත් අංකයේ රට අපි. මුළු ලෝකෙම ජල ගබඩා කරන්නේ අංකයේ රට අපි. උදාහරණයකට ගත්තොත් පරාක්‍රම සමුද්‍රය දැන් තියෙන වගේ දෙගුණයක් විශාලයි. අපි හඳුනාගත්ත වැව් ප්‍රමාණය පමණක් 33,000ක් පමණ වෙනවා. එයින් වැව් මහ වැව් 57යි අතිරේක වැව් අපට තියෙනවා. අද අපි සංවර්ධනය කළා 7,000ක් පමණ. තවත් අපට ලෙහෙසියෙන් සංවර්ධනය කළ හැකි වැව් 10,000ක් පමණ තියෙනවා. අපි මේ කිල්නොච්චි, මුලතිව්, වන්නි, වවුනියා එවැගේම මඩකලපු මේ ප්‍රදේශවල විශාල වශයෙන් විශේෂම තිරිකුණාමලයේ අම්පාර දැවැන්ත මේ මහා ඝන කැලෑවල තියෙන්නේ දැවැන්ත වැව්. අද වනජීවි වන සංරක්ෂණ නීති යටතේ මේ කැලෑවල එක වැවක්වත් ප්‍රතිසංස්කරණය කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මේ කිසිම වැවක් හදන්න බෑ. අද මේවා සම්පූර්ණ අතහැරලා දාව් වැව් බවට පත් වෙලා තියෙනවා. අද අපි මේ ගැසට් නිවේදන ගැන මම සතුටු වෙනවා. මේක පරස්පරයක් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියත් එක්ක ආපු. අර කලින් කතා කරපු අපේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී අපේ විජිතමුනි සොයිස මහත්මයා කතා කළා. එතුමා මේක ඉදිරිපත් කරපු එකත් හොඳයි. හැබැයි MCC ගිවිසුමට ලක්ෂ 8ක් ගැසට් කළා තියෙනවා. ඉතින් ඒ ගැසට් එකේ ගහපු ඉඩම් මේකට අයිති වෙනවා. ඉතින් මම සතුටු වෙනවා කොහොම වුණත් දැන් මේක වනජීවි වන සංරක්ෂණ හා උද්‍යාන හැටියට අද පාර්ලිමේන්තුව සම්මත කර ගැනීම MCC ගිවිසුමට සෑහෙන බාධාවක් එල්ල කරනවා. ඒ අර්ථයෙන් මම මේකට සතුටු වෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් අපි ඒකාබද්ධව කල්පනා කරලා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපේ තනිතලා භූමියල වැව් හදලා ජනපද හැදෙන්න ඕන මධ්‍ය කඳුකරය වනජීවි බිම්බවට පත් වෙන්න ඕන. අපි අලි හිටියේ තනිතලා අලි විතරක් නෙවෙයි, විශේෂයෙන්ම හපුතලේ ප්‍රදේශයේ විශාල අලි ප්‍රමාණයක් හිටියා. අපිට ප්‍රසිද්ධ පනාමුරේ අතාගේ කතාව 1930 ගණන් වල මට මතක හැටියට නෑ 30 ගණන්නේ. ඔව් පනාමුරේ කොහොමද පළවෙනි කතානායක. එතකොට ඒ යුගය තුල පනාමුරේ අලියාගේ කතාව සමාජගත වුණා. මේ ප්‍රදේශය තමයි අර පල්ලෙහා කඳුකරේ සිංහරාජේ ඉඳලා ඒ කැලෑ එලි කරද්දි පල්ලෙහාට ආපු අලි විශාල වශයෙන් ගැවසුනේ. ඒවා දිනපතා මරමින් අලින්ගේ දලගනිමින් ඒ වගේම අලි හීලෑ කරා විශාල වශයෙන් වතු ආර්ථිකය ගොඩනගන්න, කොට අදින්න, කඳුකර සුද්ධ කරන්න, වහල් මෙහෙට විශාල හමුදාවක් හැටියට තමිල්නාඩුවෙන් එන ආපු දෙමළ ජනතාවත් වන අලි දහස් ගණන් දසවද දීලා එම සතුන් වහල්ු බවට පත් කර දහස් ගණන් දුර්වල හික්මන්න බැරි සත්තු සම්පූර්ණයෙන් මරලා ඒ අලින්ගේ දැල නැව් පිටින් එංගලන්තයට ඇරි අද එංගලන්තයේ ගෙවල් වල තියෙන රජවරුන්ගේ බකිම්හැම් මාලිගාව ඉඳලා තියෙන අලි ලංකාව හිටපු සුන්දර අලින්ගේ දැල වලින් තමයි අද මේ මාලිගා සරසලා තියෙන්නේ. ඒතර අද අපි මේ විකෘතිය, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අපේ මධ්‍ය කඳුකරය අපේ තෙත්බිම් සම්පූර්ණයෙන්ම සුද්ධ කළා. ඒ භූමි තේවතු වතු ආර්ථිකයට ගොඩනැගුවා. මේක විකෘතිය. මේකෙන් අපිට අපේ රට සශ්‍රීක කරන්න පුළුවන් වෙන්නේ මධ්‍ය කඳුකරේ හරහා ගලාගෙන බහින යෝධ ගංගා 4ක්, ඒ වගේම මහා ගංගා 30 ගණනක් අපේ රටේ තියෙනවා, තවත් ගංගා 102ක් තියෙනවා. මේ සියල්ලෙන් තමයි මුළු ලංකාවම සම්පූර්ණ ගලා බහින ගංගාවලිත අපි ජීවත් වෙන්නේ. හැම තැනම තොට තොට මාතර ගත්තත්, කළුතර ගත්තත්, අම්බලන් තොට ගත්තත් මේ හැම තැනීම ගලා බහින මේ ගංගා ටිකෙන් තමයි නගර හැදිලා තියෙන්නේ. අද ඒ නගර අස්සේ ජීවත් වෙන ජනතාව වතුර බොන්නේ මේ ගංගාවලින්. ඒ මධ්‍ය කඳුකරේ දූෂණය වුණොත්, මධ්‍ය කඳුකරේ නැති වුණොත් අපට වතුරක් නැති වෙනවා, වැස්සක් නැති වෙනවා, අපට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒක හන්ද මේ විකෘතිය ආපහු යථාවත් කිරීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි අපි සැලැස්මක් හදන්න ඕන. ඒ අනුව මම මේක දකින්නේ తాවකාලික උත්තරයක්, සමස්ත උත්තරයක් හැටියට. ශ්‍රී ලංකාවේ සමස්ත භූමිය වගා බිම්, ජනතාව ජීවත් වෙන බිම්, වන උද්‍යාන හා වන ජීවී සහ උද්‍යාන ඉඩම් මේ සියල්ලම ඒකකයක් හැටියට අරගෙන නව සැලසුමක් අවශ්‍යයි. ඒ සැලසුමේදී අපේ පහත් බිම්වල නැත්තම් තනිතලා ප්‍රදේශවල තියෙන වනගත වෙච්ච වැව් සම්පූර්ණයෙන් සජීවීකරණයක් කරන්න ඕන. අපේ විජිතමුනි සොයිස මහත්මයා කිව්වා වැව් හදන්න ඕනේ කියලා. එතුමාගේ අදහස සම්පූර්ණයෙන් ඇත්ත. අද කුළු වැව්, ගම් වැව්, මහ වැව් ආදි වශයෙන් අපට වැව් වර්ග ප්‍රධාන 5ක් අපි හඳුනාගෙන තිබුණා. කුළුවැව් කියන කන්ද උඩ තියෙන විශේෂම අභය භූමි වල හදපු වැව්. ඉතින් ඒ නිසා ඒ වැව් ඇතුලේ හැදුවොත් අර අලින්ට නගරවලට එන්නේ නැතුව ඒ වැව් ඇතුලේ වැවත් එක පවතින පුළුවන්. නමුත් එහෙම කිසිම සැලැස්මක් අපි ඉදිරිපත් කළා නැහැ. අද මේක කරලා තියෙන සංචාරකයන්ට එන්න වැඩසටහනක් හැදීට වන උද්‍යාන කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් සංචාරක වෙන කලින් අපි කල්පනා කරන සමස්තයක් හැටියට අපේ පැරණි, ඒ කියන්නේ අපේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කිරීම එක කරගෙන ඊළඟට දෙවනුව සුද්ධ විසින් විනාශ කරපු බිම්, ඒ කියන්නේ අපේ දැවැන්ත ජනපද, මේ හැම කැලයක් ඇතුළෙම තියෙන මොනවද? ගැඩල් ගඩවල්. මොනවද මේ ගැඩල් ගඩවල්? පරණ චෛත්‍ය, ඒ වගේම පරණ සංඝාරාම, අති දැවැන්ත ප්‍රමාණයක් මේවා තුල විශාල වශයෙන් පුරා විද්‍යාත්මකව ගන්න එනකොට බිම්. ඒ නිසා මේක අඩි 14ක් පමණ.
ස්වාමීන් වහන්සේ තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මේ සභාවතුමනි ස්තුති. සභාවතුමනි මේ අවස්ථාව අවධානය යොමු කරනවා මේ පුරා විද්‍යා භූමී අපි යලි නිරාවරණය කරගත යුතු වෙනවා. එතකොට අපට සිද්ධ වෙනවා අපේ වැව් ටික අපි ආපහු ක්‍රියාකාරී කරනව නම් අපේ ජනපද ඇති කළ යුත්තේ තනිතලා ප්‍රදේශවල කන්ද උඩරට අද ඇටතේ වගා කිරීම නිසා අක්කර 130,000ක් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ හෝටල් හදන්න වෙනත් විශේෂ ව්‍යාපෘති කියලා මේ ඉඩම් ටික දෙන්න සලසුමක් හැදුවා. අපි මේකට විරුද්ධ වුණා. ඒ නිසා අද කල යුත්තේ මේ ඇටතේ වගා කරලා කිසිම වගාවකට ගන්න බැරි දැනට මුඩු බිම් බවට පත් වෙච්ච ඒ අහිංසක කම්කරුවෝ ජීවත් වෙන වැඩකුත් නැහැ. දුර්වල ලයින් කාමරවල ඉන්නේ මිලියන 1000ක් අපිට පඩි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ආදායමක් නැහැ. ඒවා තියාගෙන ඉන්නවා රජයේ තේවතු කියලා. විශේෂ ව්‍යාපෘති කියලා පහුගිය කාලේ කැබිනට් තීරණයක් ගත්තා මේ වගේ සංචාරක බංගලා හදන්න, සංචාරක නිකේතන හදන්න. මේක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා අපි මෙතන අක්කර ලක්ෂය, එතන ලක්ෂය හදලා මෙතන ලක්ෂයක් අපි වැව් හදලා ජනපද කිරීමයි අපි කල යුත්තේ. එදා මේ වැව් ආශ්‍රිතව ජීවත් වෙච්ච ජනතාව දස දහස් ගණනින් සංහාරය කළා. එදා බ්‍රිතාන්‍යයන් විසින් මේ දැවැන්ත වැව් හිතාමතාම කැඩුවා. සම්පූර්ණයෙන්ම අපේ මහා මාර්ග පද්ධතිය හදලා තියෙන්නේ මේ යෝධ වැව් වලට මැදින්. අපි උදාහරණයකට ගත්තොත් පරාක්‍රම සමුද්‍රයේ මැදින් තමයි ප්‍රධාන පාර හදලා තියෙන්නේ. ඒ වගේම කලාවව, නුවරවව, බසවක්කුළම මේ වැව් වල විශාල භූමි ප්‍රදේශයක් මේ සුද්ධංගේ මහා මාර්ග පද්ධතිය හරහා විනාශ කරලා තියෙනවා. ඒ නිසා මේක යථාවත් කරගැනීමේදී අපි යලි අපේ සංවර්ධන මාවතර යද්දී අපි මේ මම්මාවත් වල ඉඳලා මුළු සමස්ත පද්ධතියම ඒකකයක් හැටියට අරගෙන ජාතික සැලැස්මකින් අපි වනජීවි උද්‍යාන හදන්නට උන. ගරු සභාපතිතුමනි,
අවසන් කරන අපේ ස්වාමිනාංශ
මම එක වාක්‍යයකින් අවසන් කරනවා. ගරු සභාපතිතුමනි, අපේ තිබුණා නීතියක් ආහසේ පියාසර කුරු කුණුන්ද, උරග සිව්පා දෙපා සතුන්ද, ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ද සියල්ල ආරක්ෂා කිරීම රාජ්‍ය නීතියයි කියලා. ඒක අපි ශිලාලිපි වල ලියලා තිබුණා. එදා පොස්පේට් නිදි අපි ජයග්‍රහණය කළේ ඇමරිකාවට දෙන්න හදන වෙලාවේ ශිලාලිපි වල ලියපු මේ සෙල්ලිපි නිසා. ඒ නිසා අපේ භූමියේ අපි විතරක් නෙවෙයි ආහසේ පියාසර කරන කුරුල්ලොත් පොළවේ ජීවත් වෙන සත්තු ජීවත් වෙන්න ඕන. අපි හැමෝම එකට ජීවත් වෙන ක්‍රමයක් සහජීවනයක් අද අවශ්‍යයි. ඒක තමයි ලෝකයේ අද තියෙන සාකච්ඡාව. ඉතින් අද කොහොමුණත් මේ ගැසට් නිවේදන සම්මත කර ගැනීම ගැන මගේ එකඟත්වය පළ කරනවා. බොහොම ස්තුතියි.